කරු විපක්ෂ නායකතුමා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේ මේ විවිධ කතාවලට ඇහුම්කම් දෙනකොටම ඇත්තටම ලොකු කණගාටුවක් ඇති වෙනවා අපේ රටේ ව්‍යවස්ථා දායකය පිළිබඳ. ව්‍යවස්ථා දායකය කියන්නේ නීති සම්පාදනය ප්‍රබුද්ධ ප්‍රශස්ත ආකාරයට සිදුවිය යුතු ස්ථාන. එතනදී පෞද්ගලික කෝන්තර, පෞද්ගලිකව තමන්ට බලපෑවේ කොහොමද, තමන්ගේ ඡායාරූප කොයි ආකාරයට දිස් වුණාද, ඒවයි ඇදකුද, ඒව මත පදනම්ව රටේ නීති සම්පාදනය වෙනවනම් එතනින්ම ඕනම කෙනෙකුට නිගමනයකට එන්න පුළුවන් අපේ ව්‍යවස්ථා දායකයේ පාර්ලිමේන්තුවේ ගුණාත්මක භාවය පිළිබඳ. විටෙක ජෝර්ජ් වොෂින්ටන් ප්‍රකාශ කරලා තිබෙනවා, if freedom of speech is taken away, then dumb and silent we may be, led like sheep to the slaughter. කතා කිරීමේ නිදහස අපෙන් උදුරා ගතහොත්, එහිදී ගොළුවන් මෙන් නිහඬව සිටින අප බැටළුවන් සෙයින් මරණය කරා කැඳවාගෙන යා හැක. ඇත්ත වශයෙන්ම මේ පනත ගෙනාපු ආකාරය පිළිබඳව අපේ බරපතල විරෝධය දක්වනවා. පනතක් ගෙනෙන්නට පෙර පාර්ශ්වකරුවන් සමග විධිමත් සාකච්ඡාවක නියලිලා අදහස් උදහස් ලබාගෙන නියමිත ක්‍රමවේදය තුළ මේක ක්‍රියාත්මක වෙන්නට ඕන. මම ඉදිරිපත් කරන්න කැමති මේ පනත ආංශික අධීක්ෂණ කාරක සභාවට ආවහම මෙන්න ඉදිරිපත් කරපු වාර්තාව. මේක තමයි පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දේශපාලනය පිළිබඳව තිබෙන සාක්ෂරතාවය. මෙන්න අනපනත සියුම් ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාව විමර්ශනයට ලක් කරපු ආකාරය. ආංශික අධීක්ෂණ කාරක සභාවක් තියෙන්නේ මොකටද කියන එක ගැනවත් අවබෝධයක් නැතුව තමයි නිකන් 225 මෝඩය කොට්ටාසයක් හැටියට සලකලා ඒකට අදාළ සභාපතිවරයක් විතරක් නෙවෙයි ලේකම් වන රජයේ නිලධාරියත් වග කියන්නට ඕන. මේ වගේ බොළඳ සටහනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන කතා කරන සමහරෙකුට අමතකයි මේ පනත පිළිබඳව වගන්ති 57 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ප්‍රකාරව අනුමත කරගන්නට නම් විශේෂ බහුතරයක් 3/2 බහුතරයක් අවශ්‍යයි. ඇත්තෙන්ම කියනවා නම් මේක විවාදයට ගැනීමම වරදක්. ඒ මොකද ආංශික අධීක්ෂණ කාරක සභාව තමන්ගේ යුතුකම මේ ව්‍යවස්ථාදායකයේ නීති සම්පාදන ක්‍රමවේදයේ හරියාකාරව ඒ කාර්යභාරය ඉෂ්ට කළ නැහැ. නමට තියෙනවා මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසිය. මේක මාධ්‍ය කෙලසන තරුණ අයිතිය ඉවත් කරන උරුමයක් නෙවෙයි කරුමයක් වුණු නූතන පුරවැසිය නෙවෙයි ගල් යුගයට අපේ රට ගෙන යන යෝජනාවක් සම්මත කරපු කමිටුවක් තමයි මේ ආංශික අධීක්ෂණ කාරක සභාව. මට හිතෙනවා මේක සම්පාදනය කරලා තියෙන්නේ විශේෂයෙන්ම මේ වසර මැතිවරණ වසරක් නිසා. ජනාධිපතිවරණ මහා මැතිවරණ පවත්වන වසරේදී රටේ ජනතාවගේ භාෂණයේ නිදහස, අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහමුලින්ම කෙලසන, සහමුලින්ම උල්ලංඝනය කරන, විනාශ කරන ව්‍යාපෘතියක් හැටියටයි මම මේ උත්සාහය දකින්නේ. ඔව් මම පිළිගන්නවා වෛරී ප්‍රකාශ, වැරදි තොරතුරු මත පදනම් වුණු විවිධ ප්‍රවෘත්ති සහ තොරතුරු, ඒවා පිළිබඳව යම් නීතිමය ක්‍රියාවලියක් තියෙන්නට ඕන ඒවා නියාමනය කරන්නට. සත්‍ය හෙළිදරව් කරන්න. බොරුව මත පදනම් වුණු චරිත ඝාතනය වළක්වන්න. අපි ඒක පිළිගන්න. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්නට යෙදුණු ආකාරය මේ රජයේ කටයුතු කරන්නේ ආඥාදායකත්වයේ ඒකාධිපතිත්වයේ රජකරවීමේ අරමුණින් තමයි ඒ රජය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ. දැන් බලන්න ජර්මනිය ගත්තොත් Germany's Network Enforcement Act. ඒ වගේම Christchurch attack එකෙන් පස්සේ නව ශ්‍රීලන්තේ විවිධ නියාමනයන් ආවා. හැබැයි ඒ ඔක්කොම ආවේ හොඳ සංවාදයකින් පසු, හොඳ සාකච්ඡාවකින් පසු. සියලුම පාර්ශවකරුවන් සමග විධිමත් සාකච්ඡාවක් කළා තිබෙනවා. දැන් ඒ සාකච්ඡාව මෙතනදී සිදු වෙලා නැහැ. ඒෂියා ඉන්ටර්නෙට් කෝලිෂන් එක කරුණු දැක්වීම ඉදිරිපත් කරා. මේ සභාවෙ කියවුණා ඒ කරුණු දැක්වීම වලට සවන් දුන්නයි කියලා. පෙරලා ඒෂියා ඉන්ටර්නෙට් කෝලිෂන් එක ඊයේ දවසේ ප්‍රකාශයට පත් කරනවා. නෑ එහෙම කිසිසේත් මේ අයගේ අදහස් උදහස් වලට ඉඩක් ලැබුණේ නැහැ කියලා. එතකොට අපි බලන්නට ඕන මේක ඉදිරිපත් කිරීමේදී පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා නොකිරීම ඇතුළු භාෂණයේ නිදහස කතා කිරීමේ නිදහස උල්ලංඝනය කිරීම ඇතුළු කොට හිතලා බලන්න ඩිජිටල් ආර්ථිකයට සිදුවෙන බලපෑම ඔබ හිතන්නේ නැද්ද? ඔබ දකින්නේ නැද්ද? අද රටේ තියෙන තත්ත්වය මේක බංකොලොත් රටක්. පාසලකට පරිගණක උපකරණයක් ලබා දෙන්න බැරි රජයක් තියෙන රටක්, සල්ලි නැති රටක්. මෙවන් රටක් තුල ඩිජිටල් ආර්ථිකයට මෙවන් නීති රීති රෙගුලාසි වලින් අනිසි බලපෑම් එල්ල වෙනකොට රටේ ආර්ථිකයට තදබල ලෙස මේක බලපා ඩිජිටල් සම්නිවේදනයේට බලපෑම් සිද්ධ වෙනවා. Facebook, Instagram, WhatsApp යනාදී යෙදුම් භාවිතයේදී ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අන්තර්ජාල සේවා සපයන ආයතන අපේ රට අතහැර සමාවෙන්න. අන්තර්ජාල සේවා සපයන ආයතන අපේ රට අතහැර ගියොත් මොකද අපේ රටේ සම්නිවේදන ජාලවලට අත්පත් වෙන ඉරණම? එතන හොඳින් ක්‍රියාත්මක වෙන SL cert පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය TRC SL වැනි ආයතන සමග තවදුරටත් කටයුතු කිරීම මෙම සමාජ ජාල සපයන සේවා සපයන ආයතන ප්‍රතික්ෂේප කරු. මොකද අපිට සිද්ධ වෙන්නේ මේ අන්තර්ජාලය තුළ සිදුවෙන සාපරාධී ක්‍රියාවන් පිළිබඳ ඉන්ටර්නෙට් ක්‍රයිම්ස් වලට මොකද වෙන්නේ? ඒව ගැන හිතලා බලන නෙවෙයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා දෙන්නේ. මේ පනත මගින් ඇමතිවරයාට හිමි වෙනවා අත්තනෝමතික බලතල. ඒ වගේම මේ පනත මගින් සැබෑ වින්දිතින් ආරක්ෂා නොවන තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ පනතට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ඒෂියා ඉන්ටර්නෙට් කෝලිෂන්, ශ්‍රී ලංකා පුවත්පත් ආයතන, ශ්‍රී ලංකා නීතිජ සංඝය, මාධ්‍ය හා සිවිල් සංවිධාන 56ක් සහ මුලින්ම විරුද්ධ වෙලා තිබෙනවා. අපි කියන්නේ ඒ හැමෝමත් එක්ක සාකච්ඡා කරලා නිවැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නට ඕන, නිවැරදි ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙන්නට ඕන. දැන් බලන්න මේ රටේ සිදුවෙන වැරදි අඩුපාඩුකම් අක්‍රමිකතාවයන් පිළිබඳව anonymous තොරතුරු, නිර්නාමික තොරතුරු සපය, ඒ වගේම විසල් බ්ලෝස්ලා ඉදිරිපත් කරන ඒ තොරතුරු මේ අනපනතර සම්පූර්ණයෙන්ම අතර වෙනවා. මේ සමාජ මාධ්‍යවලට පින් සිද්ධ වෙන්න තමයි අපි දැනගත්තේ බංකොලොත් රටේ වරායේ යාත්‍රා උපයෝගී කරගෙන මූද මැද දාපු පාටි ගැන. මේ සමාජ මාධ්‍ය නිදහස නොතිබුණා නම් අපි දන්නේ නැහැ මෙහෙම රාජ්‍ය දේපළ අවභාවිතා කරලා මෙවන් දෙයක් සිදු වුණාද නැද්ද කියන කාරණාව ගැන. එතකොට රට බංකොලොත් කරපු කට්ටියම බංකොලොත්තුණු රටේ වරායේ යාත්‍රා පාවිච්චි කරලා බංකොලොත් භාවය සමරලා මූද මැද පාටිදා. දැන් මේගෙන අනපනත් තුළින් ඒ වගේ ප්‍රවෘත්ති වාර්තාකරණය වාර්තා කිරීම සම්පූර්ණයෙන්ම නතර වේ. ඒ අයිතිය උල්ලංඝනය වේ. දැන් මෙතනදී කතා වුණා අරගලය. අරගලය මේ රටේ තාරුණ්‍ය, මේ රටේ ආර්ථික බංකොලොත් භාවය නිසා හානියට පත්තුණු සමස්ත ප්‍රජාව ක්‍රියාත්මක කරපු ක්‍රියාවලිය. මතක තබා ගන්න. අපි කිසිම දවසක ගෙවල් පුච්චනයකට, මිනි මරණයකට, දේපල හානිවලට කිසිදාක එකඟ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අරගලේ ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරේ වෙන කොතනකින්වත් නෙමෙයි, අරලියගහ මන්දිරේ රැස්වීම තියලා මයිනගෝ ගමට ගහපු ගැහිල්ලේ. ඔන්න ප්‍රචණ්ඩත්වය පටන් ගත්ත තැන. ඒ නිසා මේ අරගලේ ගැන වැරදි අර්ථකථන දෙන්නේ නැපා. මයිනගෝ ගමටයි ගෝඨගෝ ගමටයි ගහපු එකත් එක්ක තමයි ප්‍රචණ්ඩත්වය නිර්මාණය වුණේ. ඒ නිර්මාණය වුණු ප්‍රචණ්ඩත්වයත් අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. ප්‍රචණ්ඩත්වයට අපේ රටේ ඊඩක් නැහැ. මේ රටේ නීතිය සාමය සුරක්ෂා වෙන්නට ඕන. ඒ නිසා මේ පෙන්වන්න හදනවා මේ අරගලෙන් ගෙවල් පුච්චපු එක, මිනි මරපු එක, මේක මුල ඉඳලම ක්‍රියා වුණු දෙයක් හැටියට. මයිනගෝගමයි ගෝඨගෝගමයි එදා ඒ ප්‍රචණ්ඩත්වයේ අරලියගහ මන්දිරේ ක්‍රියාත්මක වෙනතෙක් බොහෝ දුරට සාමකාමීව ඉෂ්ට සිද්ධ වුණේ. ඒක තමයි සත්‍යය. ඒක තමයි යථාර්ථය. දැන් බලන්න මාධ්‍ය ශේෂ්ත්‍රය, සමාජ මාධ්‍ය අද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ ව්‍යුහය තුළ හතරවෙනි කුළුණ බවට පත් වෙලා තිබෙනවා. මං කියන්නම් ඇයි මේ මාධ්‍ය ශේෂ්ත්‍රය, සමාජ මාධ්‍ය ශේෂ්ත්‍රය මේ තරම්ම වැදගත් කියලා. මොකද අපේ අනෙකුත් කුළුණුවල සමහර ක්‍රියාවන් පිළිබඳව බරපතල ප්‍රශ්න, බරපතල ගැටලු තිබෙනවා. මම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ රටේම ජනතාවගේ දැනගැනීම සඳහා. කිසිම පුද්ගලයෙකුට හෝ අධිකරණයේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක නිලධාරියෙකුට, විනිසුරුවන්ට අපහාස කිරීමේ අරමුණින් නෙවෙයි. මම කැමතියි මේ අවස්ථාව උපයෝගී කරගන්න අභියාචනාධිකරණයේ ක්‍රියාත්මක වුණු නඩු විභාගයක් ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇඩිෂනල් සොලිසිටර් ජෙනරල් විරාජ් දයාරත්න ජනාධිපති නීතිඥතුමා, නීතිපති දෙපාර්තමේන්තුවේ මේ ඉදිරිපත් කරපු සබ්මිෂන් එක මම මේක හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා. මේකේ තියෙන බරපතල කාරණාවක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ වැදගත්ම කුළුණක් වන අධිකරණය. එක්තරා පෙක්සම් කරුවෙක් රිට් අයදුම් පතක් මගින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා අයදුම් පතක්. ඒ අයදුම් පත විභාග කරන්නට ඒ වෙලාවේ හිටියේ බන්දුල කරුණාරත්න අධිකරණයේ අවියාචනාධිකරණයේ සභාපතිතුමත්, විනිසුරු M.A.R. මරික්කාර මැතිතුමත්. එවිට බන්දුල කරුණාරත්න විනිසුරුතුමාට රාජකාරී කටයුතු සඳහා විදේශගත වන්නට සිදු වුණා. ඉන්පසුව වැඩබලන සභාපතිතුමා රාජකරුණා මැතිතුමා ඉදිරියේ මේ නඩු විභාගය ක්‍රියාත්මක කරන්නට යෙදුණා. සෝභිත රාජකරුණා මැතිතුමත්, M.A.R. මරික්කාර මැතිතුමත් ඉදිරි හිටි හැටියේම මේ නඩු විභාගය ඒ පෙත්සම් කරු ඉල්ලාස් කරගත්තා. ඉල්ලාස් කරගෙන ආපහු ඒ නඩු විභාගය විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඉදිරිපත් කරන්නට යන. ඒ විනිසුරු මඩුල්ලට අයිති වෙනවා බන්දුල කරුණාරත්න ගරු විනිසුරුතුමත් සංජීව මොරායස් ගරු විනිසුරුතුමා. මේ ක්‍රියාවලිය පිළිබඳව මම නෙවෙයි කියන්නේ, විරාජ් දයාරත්න ජනාධිපති නීතිඥතුමා, ඇටර්නි ජෙනරල්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඇඩිෂනල් සොලිසිටර් ජෙනරල්, ඔහු කියනවා මෙන්න මේ ආකාරයට, මෙන්න මේක හොඳට අහගන්න, petitioner was indulging in bench hunting tactics. පෙත්සම් කරුවා තමන්ට වාසිදායක විනිසුරු මඩුල්ලක් එනතෙක් තමන්ගේ නීති ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට දරන උත්සාහයක් ගැන මම නෙවෙයි කියන්නේ, additional solicitor general. එතකොට අපේ රටේ අධිකරණය තුල තමන්ට වාසියක් වෙන නීති මඩුලු උදෙසා බෙන්ච් හන්ටිං ක්‍රියාත්මක වෙනවයි කියලා දේශපාලඥයෙක් නෙවෙයි, නීතිපති දෙපාර්තමේන්තුවේ විරාජ් දයාරත්න ජනාධිපති නීතිඥතුමා, ඇඩිෂනල් සොලිසිටර් ජෙනරල්තුමාව කියනවනම් මාධ්‍ය ක්ෂේත්‍රයේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂා කිරීමේ හතරවෙනි කුළුණ හැටියට අපි දුර්වල කිරීම නෙවෙයි කරන්නට ඕන, ඒ ශක්තිමත් කිරීම. මම මේ හොඳම උදාහරණය දුන්නේ මේ වර්තමානයේ තියෙන අධිකරණයට එල්ල වෙන බලපුළුවන්කාරකම් තිබෙන විවිධායකේ බලපෑම. දැන් නියෝජ්‍ය කතානායකතුමනි, ඒ බලපෑම් එල්ලවීමේ ක්‍රියාවලිය පෙත්සම් කරුවා විසින්ම කරනවද, එහෙම නැත්නම් ඒකට වෙනත් පාර්ශව හවුල්ද? එක බරපතල ප්‍රශ්නය, එක බරපතල ගැටලුවක්. මම නැවතත් කියන්න ඕන, මම මේ නංගන් ඔක්කොම කිව්වේ කාටවත් චෝදනා එල්ල කරන්න නෙවෙයි, මේ නංගන් ඔක්කොම එක පබ්ලික් රෙකෝඩ්. නීතිපති දෙපාර්තමේන්තුවේ ඇඩිෂනල් සොලිසිටර් ජෙනරල් ඉදිරිපත් කරපු මේ එතුමාගේ සබ්මිෂන්ස්, ලිඛිත සබ්මිෂන්ස් ටික මම මේක හැන්සත් ගත කරනවා, සභාගත කරනවා, හැමෝටම කියවලවත්. බෙන්ච් හන්ටිං කොහොමද වැඩේ? එතනින්ම ඔබ සියලු දෙනාටම තේරෙන්නට ඕන මේ මාධ්‍ය නිදහස අපි ආරක්ෂා කරන්නට ඕන, සමාජ මාධ්‍ය ශේෂ්ත්‍රයේ තිබෙන නිදහස අපි සුරක්ෂිත කරන්නට ඕන. හැබැයි මම පිළිගන්නවා චරිත ඝාතනය, වැරදි තොරතුරු මත බොරු චෝදනා එල්ල කිරීම, මේ සියල්ලක්ම පාලනය කරන්නට නියාමන ක්‍රමවේදයක් තියෙන්නට ඕන, ඒක මම පිළිගන්නවා. ඉතින් ඒක කරන්න පුළුවන් පවතින නීතිය තුළ, පවතින නීති රාමුව තුළ අපිට ඒ ශක්තිමත් කිරීම කරන්නට පුළුවන්. එනිසා විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමතියි, දැන් මම කාලයක් තිස්සේ අහනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ, අද උදේත් ඇහුවා, මහජන බැංකුවේ, ලංකා බැංකුවේ පොලු තියපු ණයගත්තු මෝරු ටිකයි තල්මසුන් ටිකයි ඒ ලෝන් ශාක්ස්ලා ටික, ඒ තනි පුද්ගල ණය කෝටි ප්‍රකෝටි ගණන් අප නැතුව අරගත්තු අයගේ නන් ටික කියන්න කියලා. ඉතින් මේ ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය තුළ තියෙන ව්‍යවස්ථාදායකය තුළ ඒවට උත්තර නැහැ. එතකොට නීතිමය ක්‍රියාමාර්ග තුළ අපිට මේ උත්තර ගන්න බැරි නම් සමාජ මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඒ කෙරෙන්නා වූ ගුණාත්මක භාවයෙන් ඉහළ ගවේෂණාත්මක පරීක්ෂණ ගැන සමීක්ෂණ වලට අපි ඉඩක් දෙන්නට ඕන. අපි ඒව හකුළුවන්න හොඳ නැහැ. සියඹල පිටිය ඇමතිතුමාට, එහෙම නැත්නම් සේමසිංහ ඇමතිතුමාට, ඒ වගේම ජනාධිපතිතුමාට අද කියන්න බෑ මහජන බැංකුවේ, ලංකා බැංකුවේ පොලු තියපු ලොකුම ලොකු නායකාරයෝ ටික පුද්ගලය වශයෙන්ුත් කොම්පැනි වශයෙන් ඇයි කියන්න බැරි? ඒක එසේ වෙනකොට මේ රටේ දළදේශීය නිෂ්පාදිතයට 50%කට වැඩිය දායකත්වය ලබා දෙන, මේ රටේ රැකියා ලාභීන්ගෙන් 52%ක්ම ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තවල නියැලෙන්නේ, ඒවයි රැකියා කරන්නේ 52%. ඒ අහිංසක ජන කොට්ටාසයට අද පරාටේ නීතිය ක්‍රියාත්මක කරලා ඒ අයගේ පුද්ගලික දේපල වෙන්දේසි කරනවා. මේක හරිද? ණය තෝරු මෝරුන්ට එක නීතියක්, සුපිරි බලවතුන්ට එක නීතියක්, ගජමිතුරන්ට එක නීතියක්, රටේ දලදේශීය නිෂ්පාදිතයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන රැකියා නියුක්තිය 52%ක් වෙන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට කුඩම් මගේ සැලකිල්ල තවත් නීතියක්. ඒ නිසා මම මේ අවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව ඉල්ලීමක් කරනවා රජෙන්, කරුණා කරලා මේ පනත ඉදිරියට ගෙන යන එක හකුලාගෙන විවිධ පාර්ශවත් සමග සාකච්ඡා කරලා ප්‍රබුද්ධ ප්‍රශස්ත සාකච්ඡාවකින් පසුව ඒ සුදුසු ආකාරයට ඒ නියාමන ක්‍රමවේදය ක්‍රියාත්මක කරා. Honorable Deputy Speaker, I want to make a very serious assertion that this particular enactment is tantamount to promoting authoritarianism, totalitarianism, and dictatorship. Sri Lanka is a democracy. Sri Lanka's democracy has to be protected. In order to do so, we need to protect media freedom. Social media, traditional media, and non-traditional media. We sincerely believe that free media is an integral part of Sri Lanka's democracy. It's the fourth pillar that protects and enhances the democratic values and virtues of our system. The executive, the legislature, the judiciary will be positively impacted by having a free, productive, constructive media that provides the people of this country with the truth. I also would like to mention that free media does not mean that one can get indulged in character assassination based on untruths. We completely disagree with those types of activities. We want truth to be victorious and we want truth to prevail. But restricting media space is not the approach that we would subscribe to. So I would sincerely request the Honorable Minister and the government to take a step back, go ahead with further consultations with intermediaries and stakeholders, and try to ensure that we can arrive at a productive and constructive piece of legislation. Prabuddha prasastha niti ketum patak udesa ida salasannata rajayen illimak karanawa. Karuna karala meka thavakaliko hakula agena wedidura consultations walata api pravesha wemu. E wageema Asia Internet Coalition එකෙන් බොහොම පැහැදිලිව අද දවසේ ප්‍රකාශ කළා තිබෙනවා ඒ අයට නිසි සවන් දීමක් සිදුුනේ නැති කාරණාව. ඒ කාරණාවත් ඉදිරිපත් කරමින් මම ඉල්ලීමක් කරනවා තමන්ට සිදුුණු පුද්ගලික සිත්‍රිදවීම්, පුද්ගලික හානි, පුද්ගලික චරිත ඝාතන ඒව කේන්ද්‍ර කරගෙන රටක නීති සම්පාදනය කිරීම ප්‍රබුද්ධ කාර්යයක් නොවේ. සත්‍ය වශයෙන්ම රටේ අනන්‍යතාවයටත්, රටේ උන්නතියටත්, රටේ පොදු ජනතාවගේ 120,000කගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් සුරක්ෂා වෙන යහපත් නීති කෙටුම්පත් සම්පාදනය කරන්නට අපි කටයුතු කරන්නට ඕන. එහෙම නැතුව අපේ පවුලේ සමාජිකින්ට මෙලෙස චරිත ඝාතනය සිදුුනයි කියන පදනම මත නීති සම්පාදනය කරන්නට ගියොත් අපේ රටේ ව්‍යවස්ථාදායකය සිදු කරන්නේ ලක්ෂ 220 යුතුකම නොව 225 පෞද්ගලික අභිලාෂයන් බව මම මතක් කරන්නට කැමතියි. ස්තුතියි.
භවංශති ගරු සාන්ත බණ්ඩාර මහත්මයා.
ගරුණීය ජනතානායකතුමනි, ඊයේත් අද දවසෙත් මේ පාර්ලිමේන්තුවේදී කතා කරද්දී හුඟ දෙනෙක් මේ පනත පනත් ගැටුම්පත පිළිබඳව වැරදි විශාල වැරදි දෙයක් සමාජගත වෙනවා. එකක් තමයි විශේෂයෙන්ම අර නාරම්මල තරුණයාට වෙඩි තිබ්බ එක සමාජගත කිරීම, මේ පනත සම්මත වීමෙන් ඒ වගේ දේවල් කරන්න බෑ කියන එක. ඊළඟට ඊයේ පෙරේදා නැවක සංචාරයක් කරන එක වීඩියෝ කරලා දැමීම, මේ පනත සම්මත වුණායින් පස්සේ මේ නීතියක් වුණාට පස්සෙත් එවැනි කටයුතු සමාජගත කරන්න පුළුවන්. අර වැරදි අසත්‍ය කුමන්ත්‍රණ කැරලි ඒ වගේ වෙනුවෙන් විතරයි මේ පනත. ඒ නිසා වැරදි අවබෝධයක් සමාජයට යනවා. ඒ වගේ අපරාධයක් වෙන දෙයක් ඕන කෙනෙකුට වීඩියෝ කරලා දාන්න පුළුවන්. එතන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක සත්‍ය නම් ඒක එච්චරයි බලන්න. මේ පනතෙන් එහෙම ඒවට කිසිම බාධාවක් ඇති කරන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. නැත්තම් වැරදි දෙයක් සමාජගත වෙනවා.
බොහොම සිතගරු වජිරබේවත් මැත්තම තුමාට මිනිත්තු 8ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ ඉතාම වැදගත් රටට ජාතියට අපේ සංස්කෘතියට ඉතාම වැදගත් පනතක් සම්මත වෙන වෙලාවේ මේ පිළිබඳ මං හිතන්නේ 2016 සිට මේ වර්තමාන විරුද්ධ පක්ෂයත් ආණ්ඩු පක්ෂයත් 2016 සිට විටින් විට මේ පනත පාර්ලිමේන්තුවටත් ඒ වගේම විවිධ අවස්ථාවල මුද්‍රණය කරමින් කල්යවමින් තිබුණා. කෙසේ හෝ අපේ තිරානල් සැමතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ගැන ඉදිරියේදීත් අවශ්‍ය කරන සංශෝධන සමග මේ පනත කඩිනමින් සම්මත කිරීම ගැන. මම හිතන්නේ අපි සියලු දෙනා නියෝජ්‍ය කතානායකතුමා ඉතා වැදගත් කතාවක් කරා. ඒ ගැන මම ඇහුම්කන් දුන්නා. එතුමා කිව්වේ සිංහල බෞද්ධ ජාතියට සිදුවන විනාශය ගැන තමයි කිව්වේ. ලංකාවේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාල 17යි. මේ විශ්වවිද්‍යාල 17න් විශේෂයෙන් උතුරු නැගෙනහිර හැර අනෙක් විශ්වවිද්‍යාල පද්ධතිය එක විදියකටත්, උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාල පද්ධතිය තව විදියකටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දැන් මේ තත්ත්වය තුළ තමයි අපේ ඉතිහාසයේ නියෝජ්‍ය කතානායකතුමා කිව්වාගේ ගමේ මරණ දැඩ්වීමක්, එහෙම නැත්නම් ගමේ යම් කිසි ප්‍රකාශනයක් නිකුත් කරනකොට නීතියක් තිබුණා, එහි යටින් සඳහන් කරන්න ඕන අසවල් පුජ්‍යලයා විසින් මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලදී. දැන් තාක්ෂණයේ දියුණුවත් සමග ඇති වුණු ක්‍රියාවලිය කිසිදු පාලනයකින් තොරව විශේෂයෙන් අපේ ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ විනාශ වෙන තැනට ගමන් කරලා තිබෙනවා. දැන් මේ ගමන් කිරීමේ අවසන් ප්‍රතිඵලය දිහා බැලුවහම අපි දෙපාර්ශ්වයේම මේ ගැන මං හිතන්නේ පාර්ලිමේන්තුවක් හැටියට බෙදිලා කල්පනා කළ යුතු නැහැ. උදාහරණයක් හැටියට රටවල් 194කින් රටවල් 137ක ක්‍රියාත්මක වෙනවා. එතකොට රටවල් 137ටම ලෝකේ ආධාර නොදෙන රටවල් නෙවෙයි. ලෝකේ රටවල් 137ක ක්‍රියාත්මක වෙනවා. අපි දැන් ඒක ක්‍රියාත්මක කරන්න ආරම්භ කරනවා. මේකේ අඩුපාඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ කියන්නේ තව මීට වඩා නීති පද්ධතියක් ඇතුල් විය යුතුව තිබෙනවා. එයත් මම හිතනවා ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයේ යහපත සඳහා ඉතා ඉක්මනින් සම්මත කළ යුතුව තිබෙනවා. දැන් මේ පනත හරහා කිසිදු භාෂණයේ නිදහසට කිසිදු බාධාවක් ඇති වෙන්නේ නැහැ. මම උදාහරණයක් හැටියට ප්‍රකාශ කරන්න කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්ති 90 සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස සහ ප්‍රකාශනයේ ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ වගන්තිය මම කියවුවේ. කෙසේ වුවත් මෙම භාෂණය හා ප්‍රකාශනයේ නිදහසට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යම් සීමාවන් පැනවීමක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(2) වගන්තිය හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15(2) වගන්තිය අනුව දැකිය හැකි අතර එම වගන්තින් පිළිවෙලින් අපි සියලු දෙනා මේ අනුගමනය කළොත් හොඳයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(2) නියෝජ්‍ය කතානායකතුමනි මෙසේ සඳහන් වෙනවා. ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය හෝ මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිසද විෂමාචාර හෝ අපරාධ වැළැක්වීම පිණිසද සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසද පෞද්ගලිකත්වයේ ආරක්ෂාව කිරීම පිණිසද ඒ කියන්නේ අපි සියලු දෙනාගේ විනාශ කරන පෞද්ගලිකත්වය ඒ වගේම පෞද්ගලිකත්වයේ ආරක්ෂා කිරීම පිණිසද අධිකරණයට අපහාස කිරීම වැළැක්වීම පිණිසද අධිකරණයට අපහාස කිරීම වැළැක්වීම පිණිසද අධිකරණයට අපහාස කිරීම වැළැක්වීම පිණිසද පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශ්වාසයේ මත දැනුම් දෙන තොරතුරු හෙළිදරව් කිරීම වැළැක්වීම පිණිස හෝ අධිකරණ බලය හා අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍ය වන්නා වූ නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා හැර වෙනත් කවර හෝ සීමා කිරීමක් මේ විවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති ඓතිහාසිකම් මත නොපැනවී යුත්තේය. දැන් ඒ අනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ බිල සම්බන්ධයෙන් අදාළ තීන්දුව තීරණ ලබා දීලා තිබෙන්නේ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15.2.14 වන ව්‍යවස්ථාවේ පළවන අනුව්‍යවස්ථාවේ ආඡේදයෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික ඓතිහාසිකම් භුක්තිය විඳිය හැක්කේද ක්‍රියාත්මක විය හැක්කේද වාර්ගික හා ආගමික සහයෝගිතා තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද අධිකරණයට අපහාස කිරීම හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාවලට යටත්වය භාෂණය හා ප්‍රකාශනයේ නිදහස සීමා පැනවීම ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1998 දරන මානව හිමිකම් පනතේද දැකිය හැකි අතර එම වගන්තින් පිළිවලින් මෙසේය. දැන් අපි ලෝකයේ අනිත් රටවල් අනුගමනය කරලා තිබෙන ක්‍රියාවලියම තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් අනුගමනය කරමින් තිබෙන්නේ. එනිසා ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වගන්තිය සියලු පුරවැසියන්ට භාෂණය හා ප්‍රකාශනයේ නිදහසේ අයිතිය ඇත. හැබැයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වෙන පරිදිම ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2.1 යටතේ සඳහන් අයිතිවාසිකම් පවතින නීතියක් යටතේ හෝ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන නව නීතියක් යටතේ ඉන්දියාවේ ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවයට ආරක්ෂාවට වෙනත් රටවල් හා පවතින මිතුරු සම්බන්ධතාවයන්ට මහජන සාමය විනීතභාවය හෝ සදාචාරය ආරක්ෂා කිරීමට හෝ අධිකරණයට අපහාස කිරීම වැළැක්වීම පුජ්‍යලයන්ට අපහාස කිරීමට හෝ අපරාධයක් සඳහා කරන පෙළඹවීමක් වළක්වන නීතියින් පැනවිය හැකිය. එතකොට ශ්‍රී ලංකා ආණ්ඩුවත් එය කරනවා, ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් එය තිබෙනවා, ඉන්දියාවත් එය කරනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1998 දරන මානව හිමිකම් පනතේ 10 වගන්තිය සියලු දෙනාට ප්‍රකාශනයේ නිදහස ඇත. මේ සඳහා මතවාද දැරීමේ නිදහස හා රජයේ මැදිහත්වීමකින් තොරව හා බාධාවකින් තොරව තොරතුරු ලබා ගැනීම හා බෙදා හැරීමේ නිදහස ඇතුළත් වේ. මේ මගන්ති යටතේ රජය විසින් සියලු කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙනව බ්‍රිතාන්‍යෙත්. ඒ වගේම මගේ කාල වේලාව සීමා සහිත නිසා මම මේ කතාව පිටු දෙකක් තිබෙනවා, ඒක හැන්සඩ් ගත කරන නියෝජ්‍ය කතානායකතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන් ආසියාවේ අපි ගත්තහම සියලු රටවල් ආසියාවේ තිබෙන රටවල් හැටියට අපි කල්පනා කළ බැලුවොත් තායිලන්තය, අපි කල්පනා කළ බැලුවොත් ඉන්දියාව, අපි කල්පනා කළ බැලුවොත් ඉන්දුනීසියාව, අපි කල්පනා කළ බැලුවොත් මියන්මාරය, අපි කල්පනා කළ බැලුවොත් කාම්බෝජය, අපි කල්පනා කළ බැලුවොත් සිංගප්පූරුව, මේ සියලු රටවල්, මේ චීනය ඇතුළු මේ සියලු රටවල් ඒ රටේ සංස්කෘතියත් ශිෂ්ටාචාරයත් ඒ රටේ අනාගතයත් සුරක්ෂිත වන පරිදි අදාළ නීති රීති සමත කරගෙන තිබෙනවා. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. මම අහුන්කන් දුන්නා විපක්ෂ නායකතුමායි කතාවේදී සඳහන් වුණා ජුඩිෂල් මේ කියන්නේ බෙන්ච් හන්ටින් ගැන. මම ඒ ගැන වචනයක් නොකිව්වොත් මං හිතනවා මගේ අතින් සිදුවන වරදක් කියලා. මම දන්න නීතිය අනුව නඩුකාර මහත්තුරුන්ට අයිතියක් තිබෙනවා ඒ අයගේ කැමැත්ත අනුව නඩුවකින් ඉවත් වෙන්නත් නඩුවක් විභාග කරන්නත්. පැමිණිලිකරුවෙකුට අයිතියක් තිබෙනවා. පැමිණිලිකරු හිතනවා නම් ඒ බෙන්ච් එක තමාට සුදුසු නෑ කියලා. තමාගේ නීතිඥවරයා මාර්ගයෙන් ඉල්ලීමක් කළා තමන්ගේ ඒ සැක සංකා දුරුකර ගැනීමේ අයිතිය අධිකරණයක් ඒ වගේම පුරවැසියටත් එය සමානව තිබෙන කාරණයක් හැටියට සඳහන් කරමින් මේ කතාව ඉතුරු පිටකීපය හැන්සත් ගත කරන හැටි ඉල්ලමින් නියෝජ්‍ය කතානායකතුමනි මේක රටටත් ජාතියටත් අපේ ශිෂ්ටාචාරයටත් ශ්‍රී ලාංකික අනාගතයටත් ඉතාම වැදගත් පනතක් හැටියට මම හිතනවා බෙදීමකින් තොරව සියලු දෙනාම මේ සඳහා සහයෝගය ලබා දිය යුතුයි ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රටක් හැටියට දකින්න නම්.
පවමින් සිටේ ගරුවන්ට සභාගත කරන්න ගරු කොවින්දන් කරුණාකරන් මැතිවතුම නිතු අටක් කාලය තින ඔඩ ප්ලීස් ගරු නියෝජකාරක සභා සභාපතිතුමා මූලාස.
குழுக்களின் தவிசாளர் அவர்களே, என்னமோ தெரியாது, நான் பேச வரும்போதெல்லாம் நீங்கள் தான் கதிரைக்கு வருகின்றீர்கள். நிகழ்நிலை காப்புச் சட்டம் மூலம் இன்றைய விவாதம் இரண்டாவது நாளாக நடைபெறுகின்றது. உண்மையிலேயே ஜனநாயகத்தின் தூண்களில் நாலாவது தூணான ஊடகத்தை அடக்குவதற்கான இந்த சட்டமா அல்லது தொடர்ச்சியாக நன்கு நல்ல முறையிலே அந்த ஊடகங்களை வழிப்படுத்துவதற்கான சட்டமா என்பதை பொறுத்திருந்துதான் பார்க்க வேண்டும். கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே, இந்த நிகழ்நிலை காப்புச் சட்டம் தொடர்பாக என்னுடைய கருத்துக்களை கூறுவதானால், உனது கருத்தோடு எனக்கு உடன்பாடில்லை, ஆனால் உன் கருத்தை சொல்வதற்குள்ள உரிமையை எவரும் தடுத்தால் அதற்காக முதல் எதிர்குரல் எழுப்புவன் நானாகவே இருப்பேன் என்று கருத்து சுதந்திரத்துக்காக தனது கம்பீர குரல் எழுப்பிய அரசியல் வித்தகர் வால்ட்ரேயர் அவர்களது மேற்கோளுடன் இந்த விவாதம் மூலமான எனது உரையை ஆரம்பிப்பது பொருத்தம் என நினைக்கின்றேன். இந்த சட்ட மூலம் இன்றைய காலகட்டத்திலே எதற்காக கொண்டு வரப்படுகின்றது? உண்மையில் இச்சட்ட மூலத்தில் கூறிய நோக்கங்களை அடைவதற்காகவா என்ற ஐயம் எனக்கு மட்டுமல்ல, இந்த உயரிய சபையில் அமர்ந்திருக்கும் அனைவருக்கும் உண்டு. நமது அரசியலமைப்பு போதுமான உரிமைகளை நமக்கு வழங்கியுள்ளது. ஆனால் அரசியலமைப்பை பேணி பாதுகாக்க வேண்டிய ஆட்சியாளர்களே அரசியலமைப்பை மீறும் செயல்பாடாகவே நான் இந்த சட்ட மூலத்தை நோக்குகின்றேன். மீண்டும் ஒரு அறகலைய நாட்டில் ஏற்பட இடமளிக்கப்படக்கூடாது என்ற சந்தேகம் என்ற அச்சமே இந்த சட்ட மூலத்தின் பின்னணி என்பதே எனது கருத்து. ஆட்சித்தலைமையிலிருந்து அமைச்சர்கள் வரை விமர்சனங்களை எதிர்கொள்ள தயாரில்லை. தமது ஊழல் நிர்வாக செயற்கேடுகளை புள்ளி விவரங்களுடன் புட்டு வைக்கும் போது ஆட்சியாளர்களுக்கு ஏற்படும் பயப்பிரதிபலிப்பே இச்சட்ட மூலம். நாட்டில் கருத்து சுதந்திரத்திற்கு சாவுமணி. மக்களின் சிந்தனை சுதந்திர கருத்து வழிபாட்டு சுதந்திரத்தை கல்லறையில் வைப்பதே இச்சட்ட மூலமாகும். உண்மையிலேயே இந்த நாட்டிலே மாறி மாறி ஆண்டு கொண்டிருக்கும் அரசுகள் ஊடக அடக்குமுறையை தொடர்ச்சியாக செய்து கொண்டு வருகின்றார்கள். ஊடகங்கள் தங்களுக்கு சாதகமான செய்திகளை வெளிப்படுத்தவில்லை என்றால் அவர்களை அடக்குவதும் அவர்களது கலையங்களை அடித்து நொறுக்குவதும் கடந்த காலங்களிலே இந்த நாட்டிலே ஏற்பட்ட சம்பவங்கள். குறிப்பாக 6ஆம் திகதி ஜனவரி மாதம் 2009 சிசர சக்தி குழுமத்தைச் சேர்ந்த கலையகம் அரச ஆதரவுடன் குண்டர்களால் காடையர்களால் அடித்து நொறுக்கப்பட்டது. அந்த 6ஆம் திகதிக்கு முன்னைய நாட்கள் பெட்ரோல் குண்டுகள் மூலம் வீசப்பட்டு அந்த கலையகம் தாக்கப்பட்டது. பின்பு நம்பர் பிளேட் இல்லாத வாகனத்தின் மூலம் வேபு பார்க்கப்பட்டு 6ஆம் திகதி ஜனவரி 2009 முற்று முழுதாக அந்த கலையகம் தாக்கப்பட்டது மாத்திரமல்லாமல் கிளைமோர் குண்டுகளும் வைத்து தாக்கப்பட்டது. இந்த முகநூல் பதிவுகள் மூலம் ஏதாவது அரசுக்கு எதிராகவோ அல்லது அரசாங்க அமைச்சர்களினால் ஏற்படுத்தப்படும் ஊழல்களுக்கு எதிராகவோ யாராவது கருத்திட்டால் அவர்கள் அச்சுறுத்தப்படுவதும் சிறைபிடிக்கப்படுவதும் சிறையில் அடைக்கப்படுவதும் தொடர்ச்சியாக நடைபெற்று கொண்டு வருகின்றது. இந்த நாட்டிலே உண்மையை எழுதிய ஊடகவியலாளர்கள், அரசினால் நடத்தப்படும் படுகொலைகள் அச்சுறுத்தல்களுக்கு மத்தியிலே 50 மேற்பட்ட ஊடகவியலாளர்கள் இந்த நாட்டிலே கொல்லப்பட்டுள்ளார்கள். அதிலும் 40 மேற்பட்ட ஊடகவியலாளர்கள் தமிழ் ஊடகவியலாளர்களாக இருந்திருக்கின்றார்கள். அரசினாலும் அரசாங்கத்தினாலும் தமிழ் மக்களுக்கு எதிராக நடத்தப்பட்ட அட்டூழியங்களை வெளிக்கொண்டு வந்த ஊடகவியலாளர்கள் பலர் அரச தரப்பு படைகளினாலும் அல்லது வெள்ளை வேன்களாலும் கடத்தப்பட்டு கொலை செய்யப்பட்ட வரலாறுகள் இந்த நாட்டிலே நடந்து ஏறியிருக்கின்றது. கௌரவ குழுக்களின் தலைவர் அவர்களே, கருத்து வெளிப்பாடு தொடர்பாக இன்னுமொரு ஜனநாயகவாதி கூறிய கருத்தொன்றும் இவ்வேளையில் எனக்கு ஞாபகம் வருகின்றது. உன்னுடைய கைத்தடியை சுழற்ற உனக்கு பூரண சுதந்திரம் உள்ளது, ஆனால் உன்னுடைய கைத்தடி எனது மூக்கு நுனியை தொடாத வரை என்று நான் படித்த ஞாபகம் எனக்கு வருகின்றது. இன்று கருத்து சுதந்திரம் என்ற பெயரில் தனி மனித தாக்குதலும் தனிப்பட்ட காட்புணர்வுகளை வெளிப்படுத்துவதும் மற்றவர்களின் தனிப்பட்ட வாழ்க்கைக்குள் எட்டி பார்ப்பதுமே கருத்து சுதந்திரம் என்ற கருதுகோளாக உள்ளது. அதுவும் தற்போது சமூக வலைத்தளங்கள் பல்கி பெருகியுள்ளமை உண்மைகளை தெளிவுபடுத்த ஊக்கமளிக்கும் நிலைமையை ஏற்படுத்தியுள்ளது. போலி பெயர்களில் போலி முகங்களில் உண்மைக்கு சவாலாக இருப்பவர்களை தண்டிக்க வேண்டிய அவசியம் அரசுக்கு உண்டு. ஊடகவியலாளர்கள் என்று முகம் காட்டி ஊடக தர்மத்தை சிதைப்பவர்களுக்கு தக்க பாடம் புகட்டும் தேவையும் அரசுக்கு உண்டு. உண்மையிலேயே இந்த முகநூல் வழியாகவோ அல்லது வாட்ஸ்அப் இன்ஸ்டாகிராம் போன்ற பல சமூக வலைத்தளங்கள் மூலமாகவோ தனிப்பட்ட காழ்ப்புணர்ச்சியினால் பல சீர்கேடுகள் எமது சமூகத்திலே நடைபெறுகின்றது. குறிப்பாக சொல்ல போனால் சில குடும்பங்கள் பிரிவதும் அல்லது தற்கொலைக்கு தூண்டுவதுமாக இந்த சமூக வலைத்தளங்கள் உள்ளது. ஆனால் அரசு தன்னை பாதுகாக்க, தனது ஊழலை பாதுகாக்க, தனது அமைச்சரவையை பாதுகாக்க, தனது ஆட்சியை பாதுகாப்பதற்காக பொதுவான மக்கள் எழுச்சியை அடக்குவதாக இது இருக்கக்கூடாது. இதற்கேற்ப வகையில் இச்சட்ட மூலம் திருத்தங்களுக்கு உட்பட வேண்டும். இல்லையெனில் தற்காலிக ஏற்பாடாக வந்து எமது சட்டத்தில் நிரந்தரமாகிவிட்ட பயங்கரவாத தடுப்பு சட்டம் போலவே இச்சட்டமும் நாட்டின் தலைவிதியை மாற்றிவிடும் என்ற அபாயம் உண்டு. பயங்கரவாத தடை சட்டம் வந்த போது இது தமிழர்களுக்கானது என்று நினைத்திருந்த எதிர்கட்சியினர், இடதுசாரி கட்சியினர், சிவப்பு சட்டைக்காரர், பச்சை மஞ்சள் கலர்காரர்கள் யாவருக்கும் ஒன்றை இந்த நேரம் ஞாபகப்படுத்த விரும்புகின்றேன். தமிழர்கள் பயங்கரவாத சட்டத்தால் பாதிப்புற்ற போது வாழாவிருந்த நீங்கள் அச்சட்டம் உங்களை அண்மித்து ஆக்கிரமித்த போது நீங்கள் விழித்தீர்கள். ஆனால் இச்சட்டம் தமிழர்களை விட உங்களை நோக்கியே அதிகமாக பாயும். அதற்கேற்ப எதிர்த்தரப்புகள் இன மத நிற வேறுபாடின்றி இச்சட்ட மூலத்தின் ஆபத்துக்களை களைய வேண்டும் என்று கேட்டு முடிக்கின்றேன். நன்றி.
தேங்க்யூ. ஹானரபிள் சமன் பிரியா ஹெரத், யூ ஹேவ் 8 மினிட்ஸ்.
ஸ்துதி கரு நியோஜ்யகாரக சபா சபாபதித்துமணி. விசேஷம் அத மார்கத கிரமவல சுரக்ஷித பாவே பிலிபந்த பணத்த பிலிபந்த விவாதவின் அவஸ்தாய் அதாஸ் கீபேக் இதிரிபத்கிரண்ட லபீம் சம்பந்தம் சத்துரு வேணுவா. விசேஷம் அப்படி தன்னா இத்திஹாசம் இதாங் மேரட்டே ஜனதாவட தொடர்த்துரு சன்னிதிரிச்ச ஆகாரம் தீரும். அப்படி தன்னா ரஜகாலிகத்தொத்தேம ஏக விவித சதுன்முபயோகிக்கிறன் சித்தவுணா. ஏவகே மெத்தன மகா லகு சாஹித்யக் நிர்மாணி உணா. அப்படி தானே சல்லினி சந்தேச நிர்மாணம் வெண்ணேம், கிரா சந்தேச நிர்மாணம் வெண்ணேம், ஹான்ஸ் சந்தேச நிர்மாணம் வெண்ணேம. அப்ப இத்தன திபுன்ன கிசிம கெனகுட மடகை லக்வாத் கவுரு காகவத் சரதகாத்தனை லக்வாத் ஏவாகே மேஹரா சமாஜ மகா தேவந்த பனிடியாக லபாது ஏவாகே மித்திர மகா கலாவாக நிர்மாணம் உணா. ஏஹரா மினிசுங்கே ஆத்ம கருத்தே வெடி உணா. இது அது மே அவஸ்தாவே சிஹிபத் கரண கரு சபாபத்து மணி இவன் திபிச்ச එහෙම ක්‍රමිකව විකාශනය ඇවිල්ලා ඊට පස්සේ අපි ගමේ කටවහරින් තමයි බොහෝ දේවල් ජනතාව අතරට sannivedane උනේ. මේ කටවහර කියන්නේ මහා ප්‍රබල ජන මාධ්‍යයක්. ඒ කටවහර නිසා තමයි බොහෝ වෙලාවට අපි බොහෝ දේවල් දැනගත්තේ ගමේ. ඊට පස්සේ මේක ක්‍රමිකව විකාශනය ලාවා පුවත්පත් කලාවට.
අපි දන්නවා පත්‍රයක සතිය සතිය සතියන්ත පත්‍රයෙන් අපි අපි ඉපදිරත් නැහැ සමහර වෙලාවට අපේ වැඩිහිටියෝ කියන අහලා තියෙනවා සතියන්ත පත්‍රයෙන් බොහෝ වෙලාවට අපි බලා ඉන්නවා ඒකේ තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා දැනගන්න හැබැයි බොහොම සාරගර්භ ලිපි ඒ වගේම සාරගර්භ කරුණු ඇතුළ ඇතුළත් වුණා ඊට පස්සේ මේක ක්‍රමිකව විකාශන ලා රූපවාහිනියට විශේෂයෙන්ම රූපවාහිනියේ ප්‍රවෘත්ති ඒ වගේම රූපවාහිනියේ ප්‍රවෘත්ති වලින් පස්සේ ඊට පස්සේ නිර්මාණය වුණා මුල් පිටියෝ කියවන අපි දන්නවා බන්දුර පත්මකවර මැතුමා ඉතාමත්ම හරබර ලෙස ඒ වැඩසටහන මෙහෙව්වා අපි ඉතාමත්ම ආසාවෙන් අපි ආගෙන හිටු වැඩසටහන එතන මොකද්ද කියන්නේ අද කියන්නේ ප්‍රවෘත්තියේ හෙඩ්ලයින් එක කියවලා අවසානට කියනවා මෙන්න මේ අය උඹලට බාරයි කියලා පොඩි පණිවිඩයක් දෙනවා ඒ කියන්නේ වැරදි බොහෝ වෙලාවට මම මේ හොඳ මාධ්‍ය ගැන හොඳ මාධ්‍ය සදාචාරයේ මෙහෙවන අපේ ඒ මාධ්‍යවේදීන් ගැන නෙමෙයි කියන්නේ ඒක විවරණය කරනවා විවරණය කරලා කියනවා මේක මෙහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න බෑ ඒක සමහරට හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් හැබැයි ඒ හේතුර අන්තර්ගත වෙන පුද්ගලයාගේ හෝ පුද්ගල කණ්ඩායමේ ආත්ම කර්තෘත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඒක සම්පූර්ණ කැලසලා තියෙනවා එහෙනම් මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ අද මම බැලුවා ඊයේ ඉඳන් මේ ව්‍යාධයට සම්බන්ධ වෙන කතිකෙන්ගේ නම් ලයිස්තු අරගෙන බැලුවා. ඒ අරගෙන බලපුවාම යම් යම් YouTube නාලිකාවල තියෙන එසන ප්‍රවෘත්ති විකාශයේ මම මදුරිතානගේ මන්ත්‍රීතුමා කතා කරපු කතාව සම්බන්ධයෙන් අරගෙන බැලුවා. ඉතාමත් හොඳ හරවත් කතාවක්. ඒ යටින් ගහලා තියෙන බැරින්නම් තෝ ආයේ පාර්ලිමේන්තු එන්න එපා. මේ වගේ මූසල ආයේ පාර්ලිමේන්තු යවන්න එපා. මුං හොරු කිය දිගටම ගහලා තියෙන්නේ ගහන ගිහිල්ලා තියෙන්නේ මේ ඒ කතාවට. මං ඊට පස්සේ ගත්ත එහා පැති විපක්ෂේ නලින් බණ්ඩාර මහත්තයා කතා කරන කතාව අරගෙන බැලුවා. එතුමාට කියන්නේ මොකද්ද කියන්නේ මූ කසිප්පුකාරයෙක් මුන් පාර්ලිමේන්තු යන්නේ මුන් කයිවාරුකාරයෝ මුන්ට ඡන්ද දෙන්න එපාය මේ විපක්ෂ පක්ෂ කියලා නැහැ මේ හැමෝටම එක හා සමානව ගන්න හැබැයි මේකේ හොයාගෙන ගියාම දේශපාලන මූලයේ කොහෙද කියලා බලපුවාම සමහරවල් එක්තරා දේශපාලන පක්ෂයට සම්බන්ධ අය තමයි මේ වැඩේ කරන්නේ මම මේ නම් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් අද මේකද ජාවාරාව බවටපත් වෙලා තියෙන මේකද මේක ගණිකා වෘත්තිය යොදන දෙයක් බවටපත් වෙලා තියෙනවා දැන් ඊයේ අපි කතා අපි මේකට ඡන්දයක් තියන්න ඕන කියලා අපි ඡන්දයක් විමසුවා. අනුරුද්ධ බණ්ඩාර මැයි 9 වෙනිදා ගෙවල් ගින් තියන්න සම්බන්ධච්ච පුද්ගලෙක් අප පිට ඉන්නේ. අද මේ පුද්ගලයා කියනවා මේකට ඡන්දය දුන්නේ නැහැ කිසිම කෙනෙක් ආයේ පාර්ලිමේන්තු යවන්න එපා කියලා අද තමන්ගේ Facebook එකේ සටහනක් තියෙනවා. ඉතින් මේ වගේ මිනිසුත් එක්ක අපිට මාධ්‍ය සදාචාරය ගැන කතා කරන්න බලුවන්ද? විශේෂයෙන්ම ජනාධිපතිතුමාටයි ඇමතිතුමාලා දෙන්නට මේ ස්තුතිවන්ත වෙනවා මේ පන්ත ගැනීම සම්බන්ධ. අපි මේ නිසා මේ අපේ ගෙවල් ගිනි තිබ්බටවත් අපි නිසා අපිට පුද්ගලික ප්‍රශ්න ඔච්චරේ හින්දවත් නෙමෙයි මේ පන්තර අපි එකඟ වෙන්නේ. මේක වෙන්න ඕන දෙයක්. මේක අද මේ රටේ ජනතාවගේ ආත්ම ගෞරව සම්බන්ධ ප්‍රශ්නයක්. අද මාධ්‍යෙන් තමයි බේද දෙන්නේ. අද බලන්න සමාජ මාධ්‍යවල අරගෙන අද තින්නේ කොච්චර හුරු නිර්මාණලා ඉන්නවද? අද බලන්න එක එක ලෙඩ වලට බේද දෙනා සමාජ මාධ්‍යවල හරහා. කොතරම් වැරදි දෙයක්ද? මේ රටේ වෛද්‍ය වෘත්තියට නිගාවක්. අද සමහරු කියනවා දැන් අද අර තව නිර්මාණ වෙලා ඉන්නවා එක එක යකඳුරු මාර්ගගතව අපි මේ අහවල් දෙය කරලා දෙනවා කවුරු හරි කාන්තාවක් එක්ක යාළු වෙන්න ඕන ඒක අපි කරලා පිටරට හරි එවනවා කීයද මුදල ලක්ෂ ගණන් මුදල් අය කරනවා මේවා නියාමනයක් තියෙන්න ඕන ඒ වගේම තව රූපලාවන්‍ය සම්බන්ධ වෙලෙන් දෙන්නින් මැනව කවුද මෙයාට වාග් කියන්න ඕන මේවා මාධ්‍ය ජාලාවල මං හිතන්නේ අමුම මේ විකිනනවා අද මෙව්වට විශාල පිරිසක් ගොදුරලා ඉන්නවා අද පාසල් යන දරුවෝ ගෙන අරන් ගිහිල්ලා නිර්වත් කරලා සමාජ මාධ්‍ය වලට දාලා ජාවරව සිද්ධ වෙනවා. අද මේවා නියාමනය වෙන්න ඕනේ නැද්ද? මම මේ දැන් ටීහෙට කලින් බැලුවා සමාජ මාධ්‍ය ආලාවල දැන් අපි විපක්ෂ සංවිධායකතුමා කතා කරනවා. මේ ටිකට දාලා තියෙනවා මේ නාගි මෙන්ටල් ආයේ පාර්ලිමේන්තු යන්න එපා කියලා. මේ ඒ ටිකට දාලා තියෙනවා. මේ මුන් කියන දේ දන්නෙත් නැහැ නොකියන දේ දන්නෙත් නැහැ මේ වගේ නාකි මෙන්ටල් ආයේ පාර්ලිමේන්තු යන්න එපා කියලා මේකේ සමාජ මාධ්‍ය වල සංසර්ණ වෙන්නේ මේක අපිට ඉතර තියෙන ප්‍රශ්නයක්ද මේක ආණ්ඩු පක්ෂ විතර පොද්දයක්ද නැහැ මේක විපස්සලක් ගහනවා අපිටත් ගහනවා මේක නියාමනය වෙන්න ඕනේ අපි දන්නවා එදා මැයි 9 වෙනිදා සමාජ මාධ්‍ය වලින් තමයි කිව්වේ අහවල් මන්ත්‍රී ගේ ළඟට වරලා ගේ ගිනි තියන්න කියලා එතකොට ඒක වැරද්දක් නෙමෙයිද අද මේ අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිට තර්ජනය කරනවා මේ කවුද මේ අනුරුද්ධ බණ්ඩාර කියන පුද්ගලයා මේක තර්ජනයක් නෙමෙයිද මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ගහන දෙවැන්ත පහරක් එහෙනම් මේවා අනිවාර්යම නියාමනය වෙන්න ඕනේ මේවට නීති අනිවාර්යෙන් සකස් කරන්න අපි අහවල් සිංගප්පූරුවේ මෙහෙම නීති තියෙනවා එහෙම නැත්නම් අහවල් මැලේසියාවේ මෙහෙම නීති අපිට ඒ වැඩක් නැහැ අපේ රටට නීතියක් අවශ්‍යයි දැන් සමහරු කියනවා දැන් මේවා බලාන ගියාම කියනවා මම බැලුවා අපේ මන්ත්‍රීතුමියත් ඉන්න ඉඳ කියන්නේ ඔබතුමිය මේ පක්ෂේ අය කියනවා අපේ පාලනයක් ආපුවාම එක දවසෙම මේ අහෝසි කරනවා කියලා මේ මේක මේක යටි යටි පරමාර්ථය මොකද්ද? දැන් සමහර අය කියනවා මේ පෙරහැරවල අද අපේ ඇවිල්ලා බෞද්ධයෝ. අපි බෞද්ධ සංස්කෘතියක් උරුමෙච්ච අය. ඒ හින්දා තමයි අපේ කලාව සාහිත්‍ය සියෝදයල් පෝෂණය වුනේ. ඒ උරුමය අපිට තියෙනවා. එදියේ මෙතනදි කියන්න ඕනේ ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, මෙව්ව අපි අනිවාර්යයෙන්ම නියාමනය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ අපේ අනාගත පරපුර අද සම්පූර්ණ විනාශයට පත්වලා ඉවරයි. අද මෙව්වට නීතිසකස් කරේ නැත්නම් අපේ අනාගත පරපුර අමුමුවේ වැල්ලෙන්ටට පත් වෙනවා. ඒකට අවශ්‍ය නීති පද්ධතියක්. ඒ නීති පද්ධතිය අපි සකස් කරන්න ඕනේ. එහෙනම් විශේෂයෙන්ම අපි දන්නවා මද්ද්‍රව්‍ය ජාවාරම්කරුව මේ සමාජ මාධ්‍යාල හරහා තමන්ගේ ජාවාරම අද ඉතාමත් යහතින් කරගෙන යනවා. මේවට ගොදුරු වෙන්නේ මේ අහිංසක දරුවෝ. ඒ වගේ මත මේ අපි දන්නවා අනවසර රැස්වීම් පවත්තලා, ඒ වගේම වෛරය පතුරවලා, අපේ ගෙවල් ගිනි තියලා. දැන් අපේ ගෙවල් ගිනි තිබ්බට විතරක් නෙමෙයි මේක අපි කියන්නේ. මේක ඉස්සරහට වෙන දෙයක්. ඉදිරියේ කාටවත් දේශපාලනය කරන්න හම්බෙන්නේ නැති වෙයි. අපිට ආයේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්න හම්බෙන්නේ නැති වෙයි. අද මේ පාර්ලිමේන්තුවද අපිට කතා කරන්න හම්බ නැහැ. මේ නෑමෙන්ද අපි හිටපු ජනාධිපතිතුමා ඉන්නවා. එදා ගිහිල්ලා කවුද වීත හේරත්දා මේ ලාල් කාන්තලා ගිහිල්ලා පාර්ලිමේන්තුව ගිනි තියපල්ලා කියද්දි ගිනි තිබ්බා නම් එහෙමද අපිට මෙතන කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මේ ප්‍රජාතන්ත්‍රවාදී අපි ඕනම දෙයක් වෙන්න ඕනේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීව. මේ වල්බూరు නිදහසක් අපි ගැන කතා කරනවා නම් මේ සමාජ මාධ්‍යාල අනිවාර්යයෙන්ම නියාමනය කරන්න ඕනේ. එහෙම නියාමනය කළොත් එහෙම තමයි අපේ රටේ සංවර්ධනයට වගේම අපේ ඊටාත්ම අපේ බෞද්ධයෝ විදිහට අපේ බෞද්ධ සංස්කෘතියට ආයෙ විදිහට අන් අයට ගරුත්වයක් දුම් ජීවත් වෙන්න පුළුවන් වටපිට අසකස් වෙන. ඉතින් නම් මෙන්න මේ කාරණා ටික සිහිපත් කරගෙන කතා කරන්න ගොඩක් දේවල් තිබ්බත් අනිවාර්යයෙන්ම අපි එක එක්කට ඇඟිලි දික් කරගත්තත් විපක්ෂය අපිට ඇඟිලි දික් කරත් අපි විපක්ෂයට ඇඟිලි දික් කරත් මේකේ බලන්න අරගෙන හැම කෙනාටම පොදුවේ ගහලා තියෙනවා. එහෙනම් මේක අපි අපිට අපේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. අපිට ඕන කරුණු ඡන්ද ප්‍රකාශ කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තුව තුල. ඒක අයිති අපිට තියෙනවා. එහෙනම් මේ පුද්ගලයන් වත්තනකට ගන්නවා අනිවාර්යෙන්ම. අනුරුද්ධ බණ්ඩාරලා වගේ මම හිතන්නේ ඒ වගේ තර්ජනාත්මක
කරනවා නම් පාර්ලිමේන්තුව
මේවා මේ සම්බන්ධව අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරේ මම නිහඬනවා. බොහොම ස්තුතියි.